ගරු තිස්සත්නායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ සාකච්ඡා කරන වැයශීර්ෂ 21ක් වයිතන අපේ අයවැයෙන් 145ක් විතර මුදල් වැය වෙන්නේ මේ වැයශීර්ෂ 21ට. විශේෂයෙන් කියන්න ඕනේ මේ වැයශීර්ෂ 21 සඳහා ඇත්තටම 2022 23 24 ගත්තොත් රුපියල් මිලියන 2962ක් වැඩිපුර ගිය අවුරුද්දට වඩා වියදම් කරනවා. ඒ වගේම සල්ලි ඉල්ලනවා. ජනාධිපති වැයශීර්ෂය ගත්තොත් ජනාධිපති වැයශීර්ෂයට 2023 බිලියන 3788ක් ගන්නකොට 2024 6607ක් ජනාධිපති වැයශීර්ෂයට ඉල්ලනවා. මේකේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි අපි රට ඉන්නේ හුඟක් අමාරුවෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ. අපිට අපේ මූලික ප්‍රශ්න ටික විසඳ ගන්න විදිහක් නැහැ. අපි මුණ දෙන්නේ රටේ මොන වගේ අර්බුදකාරී තත්ත්වයකටද කියන එක ඇත්තටම තේරුම් අරගෙන තියනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි අපි මේ රට මුණ දෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එකක් විදේශ විනිමය අපිට ලොකු අර්බුදයක්. ණය කළමනාකරණය, අපි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය, ගෙවා ගන්න විදිහක් නැතුව ලොකු දුෂ්කරතාවකට පත් වෙලා. කොච්චරද කියලා කියනවා නම් නියෝජ්‍ය කතානායකතුමනි, අපි වසර 70කටම ට්‍රිලියන 13ක් ණය වෙනකොට මේ වසර 3 තුල පමණක් අපි ණය වෙලා තියෙනවා බිලියන ට්‍රිලියන 18ක්. බිලියන 18000ක්. මේක ඉතා බරපතල තත්ත්වයක්. එතන මෙවන් තත්ත්වයක් හමුනේ අපි කුමක්ද කළ යුතුව තිබෙන්නේ? යම් ආකාරයක ආදර්ශයක් දිය යුතුයි. මම හිතනවා ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සඳහා මේ ආකාරයෙන් ගිය අවුරුද්දට වඩා රුපියල් මිලියන 2820ක් වැඩිපුර වෙන් කරවා ගැනීම මම හිතන්නේ නෑ ආදර්ශයක් කියලා. මේ මොහොතේ රට මුණ දෙන අර්බුදය ගැන හිතලා ඒක අඩු කරනවා මිසක වැඩි කරන්න ගත්ත පියවර එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මට මේ වෙලාවේ මතක් වෙන්නේ 1991 ඉන්දියා මුණ දුණු තත්ත්වය. දරුණු අර්බුදයකට මුණ දුන්නා. ඒ වගේම ඒ මොහොතේ අග්‍රාමාත්‍ය නරසිංහ රාව, ඒ වගේ මුදල් ඇමති ආචාර්ය මන්මෝහන් සින් අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති මොකක්ද? ඒගොල්ලෝ රට බංකොලොත් වෙනකොට ඒගොල්ලෝ කල්පනා කරේ රාජ්‍ය වියදම් අඩු කිරීම පිළිබඳව කොහොමද අපි වැඩ කරන්නේ? ජාතික නිෂ්පාදනය කොයි විදිහටද වැඩි කරන්නේ? දිගු කාලීන ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් අපි කොහොමද අනුගමනය කරන්නේ? අපේ අපනයන ආදායම සේවා බහඬ, මේ සේවා කියනකොට ගරු නියෝජ්‍ය කාර්ක කතානායකතුමනි, මම දැක්කා මේ ළඟදී වාර්තාවක්, ඉන්දියාව වර්ෂයකට සේවා වලින් පමණක්, ඒ කියන්නේ පිටරට තමන්ගේ පුරවැසියන් වැඩි කරලා බිලියන 100කට වඩා, ඩොලර් බිලියන 100කට වඩා වාර්ෂික ආදායමක් ලැබනවායි කියලා මම දැක්කා වාර්තාවක තිබෙනවා. ඒ වගේ සැලසුම් කළා. ඒගොල්ලෝ ඕන කරන දේවල් පිළිබඳව අනාගතය ගැන හිතලා සැලසුම් කරන්න පටන් ගත්තා. ඒ විතරකුත් නෙමෙයි, ඇමති මණ්ඩලයට වගකීම් තියන අය පත් කළා. ඒ වගේම නිවැරදිව ආර්ථික ප්‍රතිපත්තීන්, ඒ වගේම තමන්ගේ වැඩපිළිවෙළවල් තීන්දු කළා. ඒකෙන් මොකද වුනේ? ඒකෙන් වුණ දේ තමයි නිවැරදි ආර්ථික තීන්දු తీරන නිසා ඉන්දියාවේ ආර්ථික යුද්ධය ජයගත්තා විතරක් නෙවෙයි, මේ වෙනකොට ලෝකයේ බලවත්ම ආර්ථිකයේ බාට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඉතින් මේක අපි තේරුම් අරන් තියනවාද කියලා මේ අයවැය දිහා බලනකොට නම් පේන්නේ නැහැ. අයවැය තිබෙන්නේ අර කලින් අපි කිව්වා වගේම සුරංගනා ලෝකයකට ජනතාව ගෙනියන යෝජනා. මොකද මේවා ඉෂ්ට කරන යෝජනා නෙවෙයි. ඒක ඉෂ්ට කරන්නේ නැහැ කියලා අපි කිව්වේ 2023 යෝජනාත් එක්ක සලකා බලනකොට එම යෝජනා වලින් 95%ක්ම ක්‍රියාත්මක කරලා නැතුව තිබියදී මේ අවුරුද්දේ තවත් අලුත් යෝජනාවක් ගෙනල්ලා අපි මෙතන අප්පුඩි ගැහුවට වැඩක් නැහැ. මේ ගැන මම කිව්වේ වෙන දෙයකට නෙවෙයි. බලන්න අද රටේ තත්ත්වය. මම දැක්කා සමීක්ෂණයක්, 2019 කරපු සමීක්ෂණයක්, 2019 අවසානයේ කරපු තත්ත්වලා තියෙන තත්ත්වය ගැන සමීක්ෂණයක්. මේක මේ සමීක්ෂණය කරලා තිබෙන්නේ ලයන් ඒෂියා කියන පර්යේෂණ ආයතනයේ. ඒගොල්ල කරපු සමීක්ෂණයට අනුව කියනවා 2019 පසු මේ රටේ දුප්පත් ජනතාව 140කින් වැඩි වෙලා. එතකොට 140කින් වැඩි වෙනකොට මොකද්ද මේ අපි යන්නේ රට කොහෙද? දැනට ඉන්න දරිද්‍රතාවය, ඒ දුප්පත් පවුල් එන්න එන්න වැඩි වෙනවා. 60%ක් සමෘද්ධිය නියම ආයතන නෙමෙයි ලැබෙන්නේ. දුප්පත් පවුල් වලින් 70%කට සමෘද්ධිය නැහැ. වතුකරේ ජනතාව දරිද්‍රතාවයේ කොච්චරද කියනවා 51% ක දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ජනගහණයෙන් 40% 47%ක් කන්නේ වේලක් අත්හැරලා වේලක් දෙවේලක් කන තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක අපි කොහොමද මේක හදාගන්නේ? හදාගන්න නම් ඒ කැපවීම ඕන කියන එක අපි පිළිගන්නවා. හැබැයි කැපවීමට ආණ්ඩුවෙන් ජනාධිපතිවරයාගෙන් වැඩපිළිවෙලින් ආදර්ශයක් ඕනේ. ඒක එහෙම වෙන්නේ නැහැ. තාමත් ඒ වියදම් ටික එන්න එන්න වැඩි කරගෙන මම එකයි කිව්වේ ජනාධිපත්‍යයේ වැරසීච්චේ ගත්තොත් බිලියන 2900ක් වැඩිපුර වෙන් කරගෙන ගියා වුරුද්දට වඩා කොහෙද ආදර්ශයක් තියෙන්නේ? ඒ නිසා ඉතාමත් නරක තත්ත්වයක තිබෙන්නේ. ඒ අතර මම මේ විෂයන් වලට කතා කරනකොට මම විශේෂයෙන් කියන්න ඕනේ මැතිවරණ ගැන. ජනාධිපතිතුමා අද මෙතෙන්ට ආවිලා පොරොන්දු වුණා. 2024 ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ තියෙනවායි කියලා. දැන් අපි අහන්නේ කෝ එකට මුදල්? දැන් මේ අවුරුද්දේ මැතිවරණ කොමිෂන් සභාවට රුපියල් බිලියන 11ක් වෙන් කරලා තිබෙනවා. හැබැයි බිලියන 11ක් නෙමෙයි, මැතිවරණ කොමිසම ඉල්ලලා තිබුණා මේ අදාළ මැතිවරණ සඳහා බිලියන 31ක්. බිලියන 31ක් ඉල්ලලා තිබුණා. සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලලා තිබුණා. දැන් කොහේ මුදල්? දැන් මුදල් වෙන් කරන්නෙත් නැතුව මේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ නැතුව මගහරින්න පුළුවන්ද? අපි අහන්නේ මේ කල් දාපු පළාත් පාලන මැතිවරණය අපිට ඕනේ. දැනට නොපුවත්තා මගහරින පළාත් සභා මැතිවරණය අපිට ඕනේ. මේක කල් දාන්න බෑ. අපි ඒ නිසා කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාපරිපාටි සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුව ගැන කියවනකොට මට එක කාරණයක් නොකියාම බෑ. මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා කෝපා සහ කෝප් කමිටු දෙකක්. ඒක ඉතාමත් හොඳයි. ඇත්තටම මමත් ගිණුම්කාරක සභාවේ සමාජිකයෙක් හැටියට ඉන්නවා. මට මේකට කියන්න කාරණාවක් තියෙනවා. මේ ගිණුම්කාරක සභාවේ කෝපා එකේ කටයුතු ගැන ඇත්තටම අපි එක අතකට සතුටු වෙන්න ඕනේ. ඒකෙන් තමයි යමක් එළියට එන්නේ. මේකට විගණකාධිපතිතුමාගේ කාර්යභාරයේ ඉතාමත් විශිෂ්ටයි. ඇත්තටම විගණකාධිපති දෙපාර්ට්මේන්තුව මේ කරුණු රජයේ ගිණුම් පිළිබඳව ඒ ගිණුම් වල සිද්ධ වෙන දේවල් පිළිබඳව වාර්තා කිරීම හරහා තමයි යම් තොරතුරක් හරි අපිට ලැබෙන්නේ. දැන් මම මේකද කියන්න හදන්නේ මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දැන් කෝපාසා කෝප් කමිටු දෙක යම් යම් කාරණා නිරීක්ෂණය කරලා විගණකාධිපති මත විමසුම් වලට අනුව ඒ පිළිබඳ නිගමනයන් වලට එළඹුණාට පස්සේ ඒ නිගමනයන් ක්‍රියාත්මක වීමක් සිදු වෙනවද? මෙන්න මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ. මේවා වාර්තා වලට පමණක් සීමා වෙනවා. බොහෝ විට ඒ ඉදිරිපත් කරන කාරණා එතනින් එහාට යාමට හැකිවන පරිදි නීතිමය ප්‍රියවරක් හෝ විනය ප්‍රියවරක් හෝ ඒ වගේම විත්‍ය පාඩුව අය කරගන්න හෝ ක්‍රියා කරලා තියෙනවා ඉතාමත් අඩුයි. ඉතින් මේ නිසා ඇත්තටම අපි යෝජනා කරන්නේ එකක්, කෝපා සහ කෝප් කියන කමිටු දෙක යම් යම් ආකාරයක නිරීක්ෂණය කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඒ වාර්තාවල් අනුව ඒ පෙන්ලා දෙන කාරණා අනුව ඒවා සම්බන්ධයෙන් වගකීම නිලධාරීන්ට පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා කතානායකතුමාගේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ නීතිමය අංශයක් සකස් වෙන්න ඕනේ. ඒ වගේම ඒවා පිළිබඳ විනය පියවර ගැනීමට නියම කරලා තියෙන වෙලාවල් වල ඒ විනය පියවර ගැනීම පිළිබඳව නිරීක්ෂණය කරන්න අංශයක් අවශ්‍ය වෙලා තිබෙනවා. මේ අපි වියදම් කරන්නේ බජට් එකෙන් දෙන සල්ලි, අයවැයෙන් දෙන සල්ලි. ඔබතුමාට කියන්න ඕනේ මේකෙදි මම දැක්කා බරපතල කාරණා ගණනාවක්. විශේෂයෙන් කියන්න ඕනේ ඔබතුමා දකින්න ඇති පහුගිය කාලේ මේ මම කියන්නේ මේ නොවැම්බර් මාසේ 12 වෙනිදා දිවයින පත්‍රයේ හෙඩ්ලයින් එක දාලා තින්නේ ඉන්ධන ප්‍රමාද ගාස්තු ඩොලර් කෝටි 17ක් ගෙවලා. බලන්න කොච්චර බරපතල තත්ත්වයක්ද කියලා. දැන් ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ? නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා හදිසි මිලදී ගැනීම. මේ හදිසි මිලදී ගැනීම කියන එක සෞඛ්‍යයට විතරක් නෙමෙයි, මේ ඉන්ධන වලටත් පෞගිය කාලෙම වුණා. කවුද මේකට වග කියන්න ඕනේ? නිශ්චිත වශයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියන් අනුගමනය කරන්නේ නැත්නම් නිශ්චිත වශයෙන් ඒ මිලදී ගැනීම පිළිබඳව බලන්න පියවරක් නැත්නම් මේවයි හොරගම් කරනවා. දැන් සෞඛ්‍ය ඇති වෙලා තියෙන තත්ත්වය දැන් තමුන්නන්සල තේරෙනවනේ. මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම අපිට දැනගන්න තිබෙනවා හදිස්සි මිලදී ගැනීම කියන ඒ වගන්තිය පාවිච්චි කළා 269 වතාවක්. බෙහෙත්තේත් මිලදී ගන්න එක පාවිච්චි කරලා. එතන සිද්ධ වෙන වංචාව දූෂණය කවුද වක් කියන්නේ? මෙරටේ මහජනයාගේ මුදල්. ඉතින් මෙන්න මේ වගේ නරක තත්ත්වයකට මේ තත්ත්වෙ ගිහිල්ලා. එතකොට මේ තත්ත්වෙ දිහා බලපුවම අපි ඉල්ලා සිටින්නේ මේවා වහා නිවරදි විය යුතුයි කියන එක ඉතා විශේෂයෙන් කියන්න ඕන. මම දැක්කේ ඒ වගේම දෙයක් ලංකා විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ මාස 4ක කෝටි 126ක පාඩුවක්. මේ කියන්නේ මව්බිම් පත්‍රේ 2023 නොවැම්බර් 6. මේකත් මේ නිරීක්ෂණයකට භාජනය වුණු එකක්. මේකදී මොකද්ද මේ කියන්නේ? ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 126ක් පාඩු වෙලා තිබෙනවා කියන්නේ මිලදී ගැනීමවලදී විශේෂයෙන්ම විදුලි ජනක යන්ත්‍ර 50ක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඇතිවෙච්ච පාඩුවක්. දැන් ඒවා සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියනවා. ඒවා මිලදී ගැනීමට පෙර නිලධාරීන් 20 දෙනෙක් අවස්ථාවල් 12ක මේ යන්ත්‍ර නැත්නම් මේ ජෙනරේටර් පරීක්ෂා කිරීම සඳහා විදේශගත වෙලා තිබෙනවා. ඉතින් මේවා හෙඩ් වෙලා තියෙන කාරණා. කාර්ද මේවයින් අවසානයේදී වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ සමග විශේෂයෙන් මතක් කරන්න කැමතියි කෝපා සහ කෝප් කියන කමිටු දෙක ඉදිරිපත් කරන නිරීක්ෂණවලදී ඒ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා වහාම යම් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕන කියලා කියන්න මම කැමතියි. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කාර්ක සභාවතුනේ ඊයේ අපේ ගිණුම් කාර්ක සභාවේ ප්‍රශ්නයක් මතුණා. මම ඒක ප්‍රසිද්ධ කියන්නේ ඒක හරිම අශෝභන තත්ත්වයක්. මොකද්ද? ඊයේ ගඳවලා තිබුණා ලසන්ත අලගේ වන්න මැතිතුමාගේ මූලිකත්වයෙන් ගිණුම් කාර්ක සභාවට මානව හිමිකම් කොමියුනිස්ට් සභාවේ වාර්තා සාකච්ඡා කරන්න.
කර්මන්තුමා තව මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. 14ම කතා කරනවා. මට ඉවර කරන්න ඉස්සර තප්පර දෙකක් දෙන්න මම කතා කරනවා. එතකොට ඒකෙදි ගිණුම් කාර්ක සභාවේ ඒ කැඳවීම කරලා තිබුණේ මානව හිමිකම් කොමියුනිස්ට් සභාවේ මූල්‍ය කටයුතු සහ ඒවායි ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂා කරන්න. ඒක විගණක අධිපතිට අයිති දෙයක්. ඒකේ මුදල් වියදම් කිරීම පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා දෙනවා නම් ඒවා පරීක්ෂා කරන්න විගණක අධිපතිට අයිතියක් තියෙනවා නම් ගිණුම් කාර්ක සභාවට මේක පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි මොකද උනේ? මානව හිමිකම් කොමිසම සභාවේ අපි කැඳවලා තිබුණේ ඊට අදාළ ඒ මානව හිමිකම් කොමිසම සභාවෙන් නිලධාරීන් කොමිසම සභාව නෙවෙයි. එතකොට ලියුමක් එවනවා මානව හිමිකම් කොමිසම සභාවේ සභාපතිවරයා ඒ ගිණුම් කාර්ක සභාවට කැඳවන්න මානව හිමිකම් සභාව කැඳවන්න කිසිදු අයිතියක් ගිණුම් කාර්ක සභාවට නැහැ කියලා. ඒක වැරදි. අපි කතා කරන්නේ පාර්ලිමේන්තුව විසින් වෙන් කරලා දුන්න මුදල් නිසි ලෙස යොදාගෙන තිබෙනවද? විගණක අධිපතිතුමාගේ නිරීක්ෂණ සහ විමසුම් පරීක්ෂා කරලා බලන්න. ඒවායේ ක්‍රියාකාරීත්වය බලන්න. ඒකටයි අපි කියනවන්නේ. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියා කරනවා නම් පාර්ලිමේන්තුව වෙන් කරලා දුන්න මුදල් වලට කවුද වග කියන්නේ? දැන් කොමිසම සභාව ස්වාධීනයි කියලා කියනවනම් ඒ ස්වාධීනයි කියන කොමිසම සභාව වග කියන ඕන අවසානයේ පාර්ලිමේන්තුව වෙන් කරලා දෙන මුදල් වලට පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියන එකත් විගණක අධිපතිවරයාගේ වගකීමට යටත් වෙන්න ඕන කියන එකත් බැහැර කරන්න බෑ කියන එකයි මම කියන්නේ. ඒත් එක්ක මම මේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා විශේෂයෙන් කියනවා ජනාධිපතිතුමත් සුචිල් ප්‍රේමජයන්ත ඇමතිතුමත් විශේෂයෙන් විජේදාස රාජපක්ෂ ඇමතිතුමත් සුචිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා නෙමෙයි විජේදාස රාජපක්ෂ ඇමතිතුමත් කාරණාවක් අවසාන වශයෙන් කිව්වා. ඒක තමයි අරගලයෙන් පස්සේ රටේ වගකීම බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට විපක්ෂයට ආරාධනා කළා. ආරාධනාව බාරගත්තේ නැහැ කියලා. ඒක වැරදි. බාරගත්තේ නැහැ නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනේ. අපි කිව්වා විපක්ෂයට සාකච්ඡා කරලා ඒ මොහොතේ රටේ ඇති වෙලා තිබ්බ තත්ත්වයට අනුව මූලික කාරණා හතරක් අපි කිව්වා. එකක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවත් වෙන දිනේ කියන්නේ. ඇයි අපි කිව්වේ රටේ ලොකු අරගලයක් කරලා ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි. ගෝඨා ගෝ හෝම් කියලා පෙළපාලියනවා. ඒ නිසා අපි කිව්වා ඉවත් වෙන දිනේ කියන්නේ. අපි කිව්වේ හෙට උදේ පැය 24න් අයින් කරන්න කියලා නෙමෙයි. ඒ දිනේ අපිට කියන්නේ. එතකොට අපිට ප්‍රසිද්ධ කරන්න පුළුවන්. දෙක අපි කිව්වේ ඇමති මණ්ඩලය පත් කරන්න අගමැතිවරයාට ඒ අවස්ථාව දෙන්න. මොකද යෝජනාව තිබුණේ ඒ මොහොතේ විපක්ෂයේ යෝජනා කරලා බාර ගන්නවා නම් ඇමති මණ්ඩලයේ පහකුත් ඒ වගේම පොහොට්ටුවෙන් 15කුත් පත් කරනවා කියන යෝජනාව ආවා. අපි කිව්වා ඒක එකඟ වෙන්නත් බෑ. ඒ අවස්ථාව දෙන්න සුදුසු අය තෝරගන්න. තුන්වෙනි කාරණේ අපි මොකද්ද කිව්වේ? විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න එකඟත්වය දෙන්න දෙපැත්තම එකතු වෙලා එක කරමු. මොකද රටේ විරෝධයක් තිබෙනවා. හතරවෙනි කාරණේ අපි කිව්වේ මේ කොහොම අපි ආණ්ඩු කළත් මාස 6ක් ඇතුළත මැතිවරණයක් පවත්වලා අලුත් ජනමතයක් අරගෙන ආණ්ඩුවක් හදමු කියලා. ඉතින් මේ ලියුම යවුවා සිකුරාදා දවසක සිකුරාදා උදේ යවුවා දවල්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයාට නිවුරුන් දුන්න අච්චරයි උනේ කිසිම කොන්දේසියකට බාරගත්තා. එසම මෙන්න මේ කතාවත් මම කියලා මේ කියලා ආසන් කරනවා. මම කිව්වේ මම ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ. ක්‍රිකට් ගැන ඕන තරම් කතා කරා. හැබැයි මම දැක්ක ලස්සන කවියක් මේක පළවලා තිබුණේ දිවයින පත්‍රයේ ඉරිදා 11 වෙනි මාසයේ 12 වෙනිදා. මේක ඉතාම අනුරාධ හිරිපිටියේ දීලා තිබුණා ක්‍රිකට් ගැන මුළු කතාවම එක කවියකින්. එතුමා කියනවා ගැලවී බිම වැටෙද්දී අභිමානයේ විකට් නිලධාරියෙක් නිලධාරියන් තර කරගෙන තිබේ පොකට් කපලා දාන තුරු හොර කල්ලියේ ටිකට් රණවිරුවනේ රැකපල්ලා අපේ ක්‍රිකට්. බොහොම ස්තුතියි.
හොඳයි බොහොම ස්තුතියි. කරු ඔව් ලසන්තල් කියනවා එතුමා.
මන්ත්‍රීතුමා ඉතාමත් වැදගත් කරුණක් සඳහන් කළේ විශේෂයෙන්ම ඊයේ ගිනුම්කාරක සභාවට මානව හිමිකම් කොමිෂන් සභාව අපි කැඳවීමට කටයුතු කළා. ඒ අනුව මම ප්‍රථමයෙන්ම කතානායකතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. අද එතුමා ලිඛිත නියෝගයක් නැවත මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කරලා තිබෙනවා වහාම ගිනුම්කාරක සභාවට සහභාගී වෙන්න කියන එක. විශේෂයෙන්ම මම හිතන්නේ අද විවාදයට ගන්න සියලුම කොමිෂන් සභා ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වැටෙන්නේ ගිනුම් කාරක සභාවට. මේ අයවැයනුත් බිලියන 30කට ආසන්න මුදලක් වියදම් කරනවා. දැන් මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව විගණක අධිපතිවරයා අපට වාර්තාවක් ඉදිරිපත් කළා. ඉතින් මේ වාර්තාවේ තිබෙනවා විශේෂයෙන්ම පහුගිය අවුරුදු පහේ ප්‍රතික්ෂේප කරපු පැමිණිලි ගාණ 9300යි. ඒ වගේම අවුරුදු 5ට වඩා පැමිණිලි 1000කට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කරලා නැහැ. ඉතින් එම නිසා තමයි අපි මේ කැඳවීම සිදු කරනු ලැබුවේ. නමුත් විශේෂයෙන් මෙහි සභාපතිතුමා විසින් මට ලිඛිතව දැනුම් දීමක් කළා. මෙම කාරක සභාවට නෙමෙයි මේක අයත් වෙන්නේ කියන එක. ඉතින් මේ නිසා විශේෂම යෝජනා කරන්නේ අද මේ විවාදයට ගන්න සියලුම ආයතන වැටෙන ගිණුම් කාරක සභාවට. ඉතින් මේ නිසා කතානායකතුමා මේ මානව හිමිකම් කොමිෂන් සභාවට වගේම සියලුම කොමිෂන් සභාවවලට මම හිතන්නේ මේ පිළිබඳව නැවත දැනුවත් කිරීමක් කළොත් අපේ ගිණුම් කාරක සභාවේ කටයුතු කරගෙන යාම සඳහා විශාල පහසුවක් එනවා.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නිමාස් සිරිපාස ඉල්ලමැත්තම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
මුංගාස්න අනුර සභාපතිතුමනි අද ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළු ලංකාවේ ඉතාම වැදගත් ආයතන ගණනාවක වැය ශීර්ෂ පිළිබඳ කරන සාකච්ඡාවේදී සහභාගී වී ලැබීම ගැන සතුටු වෙනවා. වැය ශීර්ෂ පිළිබඳව වෙන්වෙන් වශයෙන් කතා නොකළත් මා විශේෂයෙන්ම කල්පනා කරා අපේ සමස්ත පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමය මේ පිළිබඳ කතා කිරීම වඩාත්ම වැදගත් කියලා. කාලාන්තරයක් තිස්සේ මේ රටේ ජනතාව අතර විශාල ඉල්ලීමක් තියෙනවා. තමන් ජීවත්වන ප්‍රදේශයට මැතිවරණ කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයෙකු පත්වෙන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියලා. ජයා ජයවර්ධන මහතා ගෙනාපු මේ ව්‍යවස්ථාව තුළ එය උද්දීපනය වෙන්නේ නැහැ. අපි මුළු දිස්ත්‍රික්කයක්කින් සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව අපේක්ෂකයන් පත්කරන මැතිවරණ ක්‍රමයක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. මේ මැතිවරණ ක්‍රමය තුළින් විශේෂයෙන්ම අද මේ මැතිවරණ ක්‍රමය තුළ ඇතිවන දූෂණ, ඒ වගේම සමස්ත ක්‍රමය තුළින් ඇති වෙලා තියෙන සමාජීය බලපෑම්, මේ ප්‍රශ්න ගැන කතිකාවතන් රාශියක් වලින් වර ඇති වෙලා තියෙනවා. ජනමතයේ තියෙන්නේ මේ මැතිවරණ ක්‍රමය ලංකාවට ගැලපෙන වර්තමාන යුගයට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. මිශ්‍ර මැතිවරණ ක්‍රමය අවශ්‍ය වෙන්නේ සුළු ජාතික පක්ෂ, කුඩා පක්ෂ, ඒවත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ඇතුළත් කර ගැනීම සඳහා. ඒ නිසා මෙවැනි මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව අපි දන්නවා එදා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් අවුරුදු ගණනාවකට පෙර පැවති ඒ තේරුම් කාරක සභාවිනුත් මේ පිළිබඳව ඉතාම පැහැදිලි මඟ පෙන්වීමක් කරලා තියෙනවා. නමුත් අද සෑම දේශපාලන පක්ෂයක්ම සමහර දේශපාලන පක්ෂවල හිරකාරයන් බවට පත් වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව මීට වඩා ගැඹුරින් කල්පනා කරලා අද පාර්ලිමේන්තුවේ සංයුතිය, පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය, මේ කාරණා හැම දෙයකටම බලපාලා තියෙන එක සාධකයක් තමයි මේ මනාප මැතිවරණ ක්‍රමය. මමත් මනාප 140,000 අරගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. නමුත් මම කැමතියි එයින් බැහැර වෙලා ගිහිල්ලා කොට්ටාසේකට වග කියන මන්ත්‍රීවරයෙක් බවට පත්වෙන ක්‍රමයක් සකස් කිරීම තමයි මේ රටේ දේශපාලන පාරිශුද්ධ භාවය ඇති කිරීමේ මූලික පියවර වෙන්නේ එකයි. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ රටේ ජනතාවත් ගැඹුරින් කල්පනා කරලා දැනටමත් අතිගරු ජනාධිපතිතුමා හිටපු අග්‍ර විශ්කාර ඩෙප්මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටියකුත් පත් කළා තියෙනවා, පාර්ලිමේන්තු කමිටියකුත් පත් කළා තියෙනවා. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳව මේ ජනතා අභිලාෂය මුදුන්පත් කරවා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඕන. එන වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. පාර්ලිමේන්තු සඳහා පමණක් නෙවෙයි මේ ක්‍රමය පළාත් සභාව සඳහාත් ප්‍රාදේශීය සභාව සඳහාත් කියන මේ තල තුන සඳහාම මේ සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම අපේ යුගයේ අවශ්‍යතාවයක්. මම හිතනවා පාර්ලිමේන්තුවේ අපි මෙවැනි කාරක සභාවකදී අපි යෝජනා කළ යුත්තේ අපි අවධානය යොමු කළ යුත්තේ මෙන්න මේ කියන ප්‍රතිපත්තිමය කාරණාවන් තෝරා බේරාගෙන එය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි ජනතාවටත් අපි මතු කරන්නට ඕන. මං හිතනවා මේ රටේ ජනතාව ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිචාරයක් අනිවාර්යයෙන්ම දක්වයි කියලා. ඒ වගේම අද දින අපේ පාර්ලිමේන්තුව ගැන කතා කරොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව තුළ තියෙන්නේ දැඩි කලකිරීමක්. අද බොහෝ මන්ත්‍රීවරුන් කතා කරන්නේ ජනමාධ්‍ය උදේම කොහොම හරි කෑකෝ ගහලා කතා කරලා ජනමාධ්‍යයේ තමන්ව පෙන්වා ගැනීම සඳහා ගෙන යන ප්‍රයත්නයක් තමයි අපට දෘශ්‍යමාන වෙන්නේ. ඒ මිසක් එයින් ඔබට ගිය ජනතා නියෝජිතයින් වශයෙන් තමන්ගේ කරුණු ප්‍රතිපත්ති වැඩපිළිවෙල් ගැන සාකච්ඡා වෙනවා ඉතාමත්ම අඩුයි. හැම දෙනාම එකම දේ දහ වතාවක්ම කියමින් මාධ්‍ය වීරයන් බවට පත්වීමට කටයුතු කරනවා විනා පාර්ලිමේන්තුවේ ගුණාත්මක භාවය ජනතාවට පෙන්වුම් කිරීමට කටයුතු කරන්නේ නැහැ. මේක ඉතාම ශෝචනීය තත්ත්වයක්. ඒ නිසා තමයි අපේ ජනාධිපතිතුමා ද නිවැරදිව කියා සිටියේ නීති සම්පාදනය සඳහා අපිට සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙනවද? ක්‍රිකට් ගැන කතා කරොත් උදේ ක්‍රිකට්, දවල්ුත් ක්‍රිකට්, හවසත් ක්‍රිකට්. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඒකට විතරක් සීමා වෙනවද? සුප්‍රීම් කෝර්ට් එකේ නඩු තීන්දුවක් ගත්තොත් උදේත් නඩු තීන්දුව, දවල්ුත් නඩු තීන්දුව, හවසත් නඩු තීන්දුව. මීට වඩා සාකච්ඡා කළ යුතු කරුණු තියෙනවා. අනිත් එක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් කළ යුතු පිළිවෙල පිළිබඳව ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ සකස් කළ තියෙනවා. අපි මේවා ඔක්කොටම පයින් ගහලා තියෙන්නේ. ඒ නිසා මේ ශෝචනීය තත්ත්වයෙන් පාර්ලිමේන්තුව අපි ගොඩ ගන්නට ඕන. ඒ සඳහා කතානායකතුමාට විශේෂ වගකීමක් තියෙනවා. මේ ස්ථාවර නියෝග සහ අනුව මේ කටයුතු නියාමනය කිරීම සඳහා ඒකත් අපි මතක් කරන්න ඕන. ඒ වගේම ඊට අමතරව අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ අපි පක්ෂ නායක රැස්වීමේදී ස්ථාවර නියෝග වෙනස් කළා හරි පළවෙනි පැය ඕනම මාධ්‍ය සංදර්ශන පවත්වන අයට වෙන් කරලා අනිත් පැය ගන්න හරි අඩු ගානේ පාර්ලිමේන්තුවේ අපි සීරියස් විදියට බලවත් විදියට අපේ නීති සම්පාදනය සහ අනිකුත් රටේ පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපි අනිවාර්යයෙන්ම වෙන් කරගත යුතුයි. මෙවැනි ක්‍රමවේදයක් තිබුණ නැත්නම් පාර්ලිමේන්තුව කෙරෙහි මේ රටේ ජනතාව තුළ තියෙන විශ්වාසය බිඳී යනවා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්නට
කැමතියි
පාර්ලිමේන්තුවේ අපේ ස්ථාවර නියෝග අනුව අපට පුළුවන්කමක් නැහැ මේ රටේ විනිශ්චයකාරවරයෙකුගේ ක්‍රියා පැවැත්ම නඩු තීන්දුව විවේචනය කරන්න පුළුවන්. ඒක එකක වෙන්න පුළුවන්, එකක නොවෙන්නට පුළුවන්. නමුත් පෞද්ගලිකව ඔවුන්ට පහර දීම කරන්න පුළුවන් කමක් නැහැ. සුවිශේෂී යෝජනාවක් ගෙනෙනවා ඇරෙන්නට ඉතාම පැහැදිලිවම ස්ථාවර නියෝග 83 ඉතාම පැහැදිලිව තිබුණා. ඒ නිසා තමයි මම සමස්ත අධිකරණයෙන්ම මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් සමාව ඉල්ලුවේ. එදා ක්‍රිකට් පිළිබඳ විවාදයේදී සමහර අය මේක දැනගෙන හෝ නොදැනගෙන හෝ නොදැනුවත්කම නිසා හෝ අධිකරණයට කරන ලද අපහාස කිසිසේත්ම අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි මේ ආකාරයෙන් මේ කියන වෙනස්කම අපි අනිවාර්යයෙන්ම මේ සභාව තුළ ස්ථාවර නියෝග වඩ වඩාත් ශක්තිමත් කරමින් අපි ඇති කර ගැනීම උවමනා වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් තිස්ස අත්තනායක මැතිතුමා කිව්වා, සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අගමැතිකම භාරගත්තේ නැත්තේ කොන්දේසි ගානක් ඉදිරිපත් කරලා කියලා. යමක් දෙනකොට කොන්දේසි දානවා කියලා කියන්නේ අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පත් තේකුයි තවත් ටිකුයි ඕන කියලා කියනවනි. ඒක නිසා එතුමා මේක ගණ්ඩ තියෙන බයට, මේක ගණ්ඩ කොන්ද නැතිකමට, මේක ගණ්ඩ ශක්තියක් නැතිකම නිසා නොයෙකුත් කොන්දේසි දානවා. කොයි වෙලාවද යන්නේ? මාසහයකින් මැතිවරණ තියන්න ඕනි. ඉස්සෙල්ලා මේක ඇතුළට ඇවිල්ලා මේ වගකීම බාධාගෙන රට ස්ථාවර කරන්න එපැයි ඒවා කරන්නට. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙවෙයි, මම දන්නවා රනිල් වික්‍රමසිංහ කවුරුත් මේක බාරගන්න නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාරගන්න එනකොටම ඔන්න ලියුමක් එව දැන් මම බාරගන්න කැමතියි කියලා ඒකත් අපි කියන්නට ඕන. ඒ වෙලාවේ කෑදරකම ආයාවා. ඒ නිසා ඒ නිසා 34 මැතිතුමා ඒ කාරණේ නොදන්නවා ඇති. කෙසේ වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාරගත්තා. ජනතාවට තේරුම් ගියා අභියෝගය බාරගන්නට පුළුවන් නායකයා කවුද, අභියෝග හැරදමා යන අභියෝග බාර ගැනීමට බැරි නායකයෝ කවුද කියන එක ඒ අවස්ථාවේදී ඔප්පු කළා තියෙන බව ප්‍රකාශ කරමි. මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මයනි. ගරු එරන් වික්‍රමාර්ථ මහත්මයා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
14:10 වුණේ කොහොමද?
10. 14:12 වෙලා 12:10.
නෑ, හැබැයි ලයිස්තුවේ 14 තියෙන අයට 14 ලැබුණා අද ටිකට් ඉස්සලා. ඒකයි මම කියන්නේ.
කියන්නේ අපි කවුරුවක් වෙනස් කරන්නේ නැහැ. මේ ආණ්ඩු පක්ෂ නෙවෙයි විපක්ෂ නායකයන් නෙවෙයි, මොන සංශෝධන තමයි අපි පිළිගන්නේ. මෙතන
කාට කියන්නේ? උදේටත් පළවෙනි පේලි අයට කතා කරන්න දෙනවා, අනිත් පේලි වල අයට කතා කරන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් දෙපැත්තෙම. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ කාරණය කතානායකතුමාට කිව යුතු කාරණයක් කරුණාකරලා පාර්ලිමේන්තුවේ ගැලරියේ මේ රටේ දරුවන් ශිෂ්‍යයන් ආපුහම ඒ අයව මේ ගැලරියේ පිට කරන්න එපා කියන ඉල්ලීම මම කරනවා. අපි දන්නවා අම්මලා තාත්තලා හැටියට අපි අපේ දරුවන්ගේ විනය හදාගන්න ඕනේ කියලා. නමුත් දැන් රටපත් වෙලා තියෙන තැන දරුවන්ට අපේ විනය හදන්න වෙන තැනට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් කරුණා කරලා මං හිතන්නේ දරුවන්ව ශිෂ්‍යයන්ව ගැලරියෙන් ඉවත් කරන්න එපා. අපි අපේ හැසිරීම හදා ගනිමු මේ දරුවන්ව ශිෂ්‍යයන්ව තියාගෙන. එතකොට මේ විඩියෝ කරන්න එපා කියන එකත් මහා විහිළුවක්. මොකද මේ පාර්ලිමේන්තුව කියන එක ගණිකා නිවසක් නෙවෙයි, විවෘත ආයතනයක්, විනිවිදභාවයෙන් තියෙන ආයතනයක්, ආදර්ශමත් ආයතනයක් විය යුතුයි. මේ රටේ දරුවන්ටයි ශිෂ්‍යයන්ටයි ඉගෙන ගැනීමට ආශ්වාදයක් විය යුතු ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, කරුණා කරලා මේක කතානායකතුමාට කියන්න කියලා මම ඉල්ලනවා. අද වැය ශීර්ෂයේ හුඟක් තියෙනවා ආයතන. අපි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගත්තොත් ඒකේ 20/22, 20/23 වැඩි කරලා තිබුණ වියදම මිලියන 300කට වැඩිය වැඩි කරලා තිබුණා. නමුත් මම ඇත්තටම අහන්නේ මොකද්ද තිබුණ ප්‍රතිඵලය කියන එකයි. අපිට ඒක ගැන කිසිම පැහැදීමක් නැහැ. ඒක ඇත්තටම ධනාත්මක ප්‍රතිඵලයක් තිබුණද නැද්ද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයන පහසුකම් වලින් 3%කට පමණයි වැඩි කරලා තියෙන්නේ. ඒක හොඳයි. ඒකත් අපි රටට කියන්න ඕනේ. අපි වැඩි කරගෙන නැහැ කියන එක. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පුනවර්තන වියදම් රුපියල් මිලියන 5යි මූලධන වියදම රුපියල් මිලියන 1යි. රුපියල් මිලියන 6යි ඒකට වෙන් කරලා තියෙන්නේ. මම දැමම කියන්න ඕනේ මේක මදි. මේක මදි. කොහොමද ස්වාධීන අයවැය කාර්යාලයක් ඇති කරන්නේ? ඉඩකඩ අමතරව තාක්ෂණය අවශ්‍යයි. ඒ වගේ මානව සම්පත අවශ්‍යයි. මූල්‍ය වැඩ තිනවා, ගණකාධිකරණ වැඩ තිනවා, විගණන වැඩ තිනවා මේක තුල කරන්න. ඒ වගේම මේ අයවැය කාර්යාලයේදී රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්දැකීම් තියෙන අයවත් බඳවා ගන්නට සිදු වෙනවා. එනිසා මම ඉල්ලනවා ඇත්තටම සංශෝධනයක්. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ඇත්තටම අපි ස්වාධීන අයවැය කාර්යාලයක් කරන්න යනවා නම් මේකට සංශෝධනයක් ගෙන ආ යුතුයි. නමුත් මම අද කතා කරන්න යන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ගැන. මේකේ වැඩපිළිවෙලට 20/23 දී වෙන් කරලා තිබුණේ රුපියල් මිලියන 43යි, 20/24 දී 129ක් වෙන් කරලා තියෙනවා. මොනවද මේකේ සේවාවන් කියන එක තමයි අපි බලන්නට ඕනේ. ප්‍රසම්පාදනය කියන්නේ රජය බඩු භාණ්ඩ සේවාවන් මුදලට ගන්න එක. පැන්සල හා කඩදාසි කොල්ලේ ඉඳලා මහා මාර්ග, අධිවේගී මාර්ග, වරායන්, ගුවන් තොටුපළවල් ඉදිකිරීම රාජ්‍ය බඩු හා සේවාවන් මිලදී ගැනීම. බොහෝ රටවල් වල මේ ප්‍රසම්පාදනය දළ දේශීය නිෂ්පාදනයේ 15%-30% වෙනවා. ලංකාවේ රජයේ වියදමෙන් 25%ක් විතර මේ ප්‍රසම්පාදනයට තමයි වැය වෙන්නේ. ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ කොටසක් හැටියට ගත්තොත් 5%ක් විතර වෙනවා ප්‍රසම්පාදනයට වැය වෙන මුදල. ඒක ඩොලර් වලින් මම මැනලා බැලුවා බිලියන 4ක් විතර වෙනවා. රුපියල් වලින් එතකොට ඒක විශාල ප්‍රමාණයක් වෙනවා. දැන් මේ ප්‍රසම්පාදනය කරනකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හුඟක් අල්ලස දූෂණය මේ රටේ තියෙනවා. යන තැන පත්තරේ ඇරලා බැලුවත් අද මුල් පිටුවේ තියෙන කතාවල් 10-7ක්ම තියෙන්නේ හොරකම, වංචාව, ප්‍රසම්පාදනය පිළිබඳවයි තියෙන්නේ. ඉතින් 10%ක ගෙවීමක්, පගාවක්, තෑගි භෝග දීමක්, මුදල් වාහන, නිවාස, විදේශ සංචිත එකතු කර ගැනීමක් තියෙනවනම් 10%ක තියෙනවනම් ඒක රුපියල් බිලියන 120කට විතර පරිවර්තනය වෙනවා. නමුත් ස්වාධීන විශේෂඥයන් අපිට කියනවා මේක ඇත්තටම 25%ක් විතර වෙන්න පුළුවන් කියලා. ලංකාවේ හැම එකකම එකතු කළොත් කෙලින්ම අතට දෙන එක පගා විතරක් නෙමෙයි. නමුත් වියදම් කරන ඒවායි පිටරට යන්න දෙන ගමන් බිමුන් ඔයි එහෙ පිටරටවල වල වියදම් කරන ප්‍රමාණය ඔක්කොම ගත්තහම 25%ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 300ක් විතර මේ දූෂණයට, වංචාවට යොමු වෙනවා කියන එකයි කියන්නේ. මේක අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කරන ප්‍රමාණයට වැඩිය වැඩි. සමෘද්ධිය, අස්වැසුම, සුභසාධන වැඩපිළිවෙල ගත්තොත්, වැඩිහිටි ආධාර ගත්තොත් සියල්ලටම වියදම් වෙන ප්‍රමාණයෙන් මේක දෙගුණයක් පමණ වෙනවා. ඉතින් වංචාව, දූෂණය වළක්වන්න උපක්‍රම තියෙන්න ඕනේ. මේ උපක්‍රම වලින් එකක් ඇවිල්ලා මේ කොන්ත්‍රාත්තු වලට ඉල්ලන පුද්ගලයන් හා සමාගම් බ්ලැක්ලිස්ට් කරන්න ඕනේ. ලංකාවේ ඒ කියන්නේ තහනම් කරන්නට ඕනේ. ඒ කියන්නේ වංචාවක් කරලා තියෙනවා නම්, දූෂණයක් කරලා තියෙනවා නම් ඒක තහනම් කරන්න ඕනේ. දැන් 2006 දී තමයි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාව ඇති කළේ. නමුත් මේ මාලාවේදී වංචාව දූෂණය නිසා බ්ලැක්ලිස්ට් කරන්න කියලා නැහැ. ඒක කියලා තියෙන්නේ ගිවිසුමක් තියෙනවා නම් රජයයි ඒ කොන්ත්‍රාත්තුකරුවයි හරහා කලට වෙලාවට කළේ නැත්නම් ඒගොල්ලන් දෙන බඩු භාණ්ඩයේ සේවාවේ ශ්‍රේණිය හොඳ නැත්නම්, කාලය නැත්තම්, මිල වෙනස් කරනවා නම් එහෙනම් බ්ලැක්ලිස්ට් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. නමුත් වංචාව දූෂණය ගැන සඳහන් කරලා නැහැ. උග මේක ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් විතරයි. මේක නීතියක් නෙමෙයි. ඉතින් මේක අපි වෙනස් කරන්නට ඕනේ. 2006 ඉඳලා 2023 වෙනකන් බ්ලැක්ලිස්ට් කරලා ඇත්තේ සමාගම් 2ක් පමණයි ලංකාවේ.
2006 ඉඳන් 2023ට අවුරුදු 17කට සමාගම් දෙකයි බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නේ. ඒ සමාගම් දෙක 2020 දෙසැම්බර් 10 සිට 2022 දෙසැම්බර් 10 දක්වා පමණයි.
මේක දූෂණය දෙකක කාලයක්.
මේක දූෂණය තියෙන රටක් මේක. සමාගම් දෙකයි බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නේ. ඉතින් අපිට හිතලා බලන්න පුළුවන් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ඒජන්සියක් තිබුණා, මාර්ග උපදේශ ඒජන්සියක් තිබුණා, ඒක නැති කළා. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් වගකීම බාර දුන්නා. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ අපිට කවුරුත් නම් එවලා නැහැ බ්ලැක්ලිස්ට් කරන්න. නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ් බඩේවියකුත් තියෙනවා. වෙබ් අඩවියේ මොනවත් එක නමක්වත් නැහැ. වෙබ් අඩවියට දාන්න පුළුවන්. නමුත් නම් එවලවත් නැහැ. මහා මාර්ග අමාත්‍යංශය කතා කළත්, ප්‍රවාහනය කතා කළත්, අධ්‍යාපනය කතා කළත්, විදුලි බලය ශක් කතා කළත්, හරිද, මේ එකකවත් ජාතික ජල සම්පාදනය කතා කළත් එකකවත් එවලා නැහැ. දැන් හිතලා බලන්න අපේ අවුරුදු 17කට දෙකයි. අද වෙබ් අඩවියේ ගිහිලා බැලුවොත් නේපාලයේ සමාගම් 629ක් බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා. බංගාලාදේශයේ සමාගම් 510ක් බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා. අවුරුදු 20කට උඩදී නියෝජ කතා නායකතුමනි, මම ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානියා. මම ගියා, ගිහිල්ලා මම ලීසින් කම්පැනියක් බංගලාදේශයේ ඇරියා. ඊට පස්සේ බැංකු ලයිසන් එකක් ගන්න සාකච්ඡාවක යෙදුණා. ඒ වෙලාවේ කිව්වා ඒ රටේ ප්‍රධානීකුගේ දරුවෙක්, මම ඒ අය එක්ක වැඩ කරන්න ඕනේ කියලා. ඒ වගේ දූෂණයක් තිබුණේ. අපි බංගලාදේශයේ අවුරුදු 20කට උඩදී බැලුවේ අද තියෙන තැන. අද බංගලාදේශයේ බ්ලැක්ලිස්ට් කරන එක විතරක් නෙමෙයි, ප්‍රොකියුමන්ට් එක ඉස්සරහටම ගෙනල්ලා තියෙනවා. මහජන විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. මම අවසන් කරන්න මෙහෙම කියන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන අධීක්ෂණ වාර්තාවේ IMF ඩයග්නොස්ටික් රිපෝර්ට් එකේ 64 වෙනි පිටුවේ කියනවා නීතියක් ගේන්න ඕනේ කියලා කියනවා. ලංකාවට නීතියක් නැහැ. ලංකාවට විධායකය තීරණ ගන්නවා කියලා කියනවා. දේශපාලන විධායක ඇමතිවරු තීරණ ගන්නවා කියලා, ටෙන්ඩර් වලින් එක එක ඔය ගිවිසුම් වල තීරණ ගන්නවා කියලා කියනවා. ඒකත් තියෙනවා ඒ රපෝතේ 66 වෙනි පදයේ. 66 වෙනි පිටුවේ කියනවා අර ඩයිව් එන්ජිනියරින් ඇන් කන්ස්ට්‍රක්ෂන් වර්සස් අමරසේකර නඩුවක් තිබිලා තියෙනවා. ඒ නඩුවේ රූල් කළා කැබිනට් එකේ තීරණය තමයි ඒ ප්‍රසම්පාදනයට වැඩිය බලපාන්නේ කියලා කියනවා. එනිසා කියනවා නීතියක් ගේන්න කියලා කියනවා. ජාතික ප්‍රසම්පාදන කොමිසම විවස්ථාවේ 21 වන සංශෝධනය අපි ගෙනාවා 20/22 දී. ඒකේ අපි ඒක ස්ථාපිත කළා. නමුත් කොමිෂන්වරු උපත් කරලා නැහැ. ප්‍රමාදය, ප්‍රසම්පාදන නීතිය ප්‍රමාදයි. තරගකාරී නොවන ප්‍රසම්පාදනයකට අපි ගිහිල්ලා
තියෙනවා.
අවසන් කරන අධීක්ෂණයක් නැහැ, ස්වාධීනත්වයක් නැහැ, තරගකාරී නොවන ක්‍රම නැහැ. එනිසා නොඉල්ලපු යෝජනා unsolicited proposals මේවා තියෙනවා. එනිසා මම ඉල්ලනවා රජෙන්, අපි කතා කරලා වැඩක් නැහැ. IMF එක පළවෙනි වතාවකට දකුණු ආසියාවේ රටකට කොන්දේසියක් දැම්මේ මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා, ප්‍රසම්පාදන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. මම කියනවා ප්‍රමාද නොවි මේ ප්‍රසම්පාදනයට නීතිය මත පදනම් වූ, ඒ වගේම ඊ ප්‍රසම්පාදන ක්‍රමයක් ඇති කරන්න මේ මම මේ ඉල්ලීම කරනවා රජයෙන්. ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. ගරු වජිරාභිවර්ධන මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම උපරමාධිකරණවල විනිශ්චයකාරවරු ඇතුළු ආයතන 25ක් සඳහන් වෙනවා. මේ ආයතන 25 ගැන කරුණු කියන්න බෑ. නමුත් වැදගත් කාරණා කීපයක් මේ සභාවේ අවධානයට යොමු කරන්න කැමතියි. විශේෂයෙන් ජනාධිපති ක්‍රමය 1978 මේ රටේ ඇති කරාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අවුරුදු 10යි මාස 10ක් පෙරට පාලනය කරලා තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අවුරුදු 4යි මාස 3ක් මෙරට පාලනය කරලා තිබෙනවා. ඒ වගේම ඩී.වී. විජේතුංග ජනාධිපතිතුමා අවුරුද්දයි මාස 6ක් මෙරට පාලනය කරලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 11ක් මෙරට පාලනය කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 9යි මාස 2ක් මෙරට පාලනය කරලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන සභාවින් අපේ ජනාධිපතිතුමා අවුරුදු 4යි මාස 10ක් මෙරට පාලනය කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 2යි මාස 7ක් මෙරට පාලනය කරලා තිබෙනවා. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුද්දයි මාස 4ක් මේ වෙනකොට මෙරට පාලනය කරලා තිබෙනවා. අත වශයෙන් මේ පාලනය කරපු හැම ජනාධිපතිවරයෙකුටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මොකද දෙස් විදෙස් සියලු බලවේග පාලනය කරගනිමින් ශ්‍රී ලංකාව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන අභියෝගය මේ හැම නායකයෙක්ම මුණ දීලා තිබෙනවා. අත වශයෙන් මේ හැම නායකයෙක්ම වගේ අකල් මරණවලට ගොදුරු වීමට හෝ ගොදුරු වී බේරීමට සිදු වෙලා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට මේ පාලි බින්දුව ඇතුළේම බෝම්බයක් දමා ගසන්නේ මැරෙන්න. හැබැයි එතුමාගේ දෙපැත්ත ඉන්න වෙනත් අය මැරිලා එතුමා ජීවිතේ බේර ගන්නවා. අනිත් සියලුම ජනාධිපතිවරුන්ට එක්කෝ ඒ තර්ජනය තිබුණා, එහෙම නැත්නම් ඒකින් බේරුණා. මේක තමයි යථාර්ථය. එහෙනම් අපි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුද්දයි මාස 4යි. අවුරුද්දයි මාස 4ක එතුමා ලබා එතුමා ගන්න අභියෝගය ඊට වඩා ගොඩක් වෙනස්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්ත අභියෝගය බංකොලොත්තු ඌරට බාරගත්ත ජනාධිපතිවරයා. එතකොට මේ සභාවේ ඉන්න මහජන නියෝජිතයන් 134 දෙනා එකතු වෙලා බාර දුන්නා බංකොලොත්තු රටක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා අවුරුද්දයි මාස 4ක් ඇතුළත අර මම සඳහන් කරපු සෑම ජනාධිපතිවරයෙක්ගේම තිබිච්ච කැපවීමත් රට දෙස් විදෙස් බලවේගවලට මූණ දෙමින් මේ රට ඉදිරියට ගෙනිච්ච එකට ඒකයි මම ස්තුතියි කියලා කිව්වේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඓතිහාසික කාර්යභාරයක් අවුරුද්දයි මාස 4 ඇතුළත ඉටු කළ තිබෙනවා. එකක් බංකොලොත්තු ඌරට දැන් බංකොලොත් භාවයෙන් ගලවමින් තිබෙනවා. ඒ බංකොලොත්තු වී තිබිච්ච අවස්ථාවේ තමයි මේ රට අද මේ අයවැයක් ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒ අයවැයටත් අපි කලින් මතක් කරා වගේ තාමත් අපේ එකඟතාවයකට එන්න අපේ මහජන නියෝජිතයන් සූදානමක් ඇති නැති පරතරයක අපි කතා කරනවා. ඉතාම නරක තැනක රට තිබෙන අවස්ථාවක අවුරුදු 55ක පමණ පළපුරුද්දක් විච්ච ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර අරගෙන අයවැයක් ඉදිරිපත් කළා. ලයිට් නොතිබිච්ච රටේ ලයිට් දෙන ගමන්, පෙට්‍රල් නැති රටේ පෙට්‍රල් දෙන ගමන්, ඩීසල් නැති රටේ ඩීසල් දෙන ගමන්, ගෑස් නැති රටේ ගෑස් දෙන ගමන් මිල අඩු කරන්න යන ගමන යමින් තිබෙනවා. එතකොට මේ ගමනේ මහිතනෝ ජනාධිපතිවරු සියලු දෙනාට වැඩිය ඉතාමත් භයානක අභියෝගයක් බාරගත්තු ජනාධිපතිවරයෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඇත්ත වශයෙන් එතුමාට ජාතියේ ගෞරවය සියලු දේශපාලන පක්ෂවල හිමිවෙන්න ඕන. එවැනි අවස්ථාවක මේ රට සුවපත් කරමින් යථා තත්ත්වයට පත් කරමින් පඩි වැඩි කරමින් අනිත් ඒවා වෙනස් කරමින් අපේ තිබෙන විවස්ථාදායකයේ සහ අධිකරණයේ තිබෙන ස්වාධීනත්වයන් ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාම අමාරු වැඩක්. ඒ නිසා විශේෂයෙන් මේ කොමිෂන් සභා වල ඉන්න සියලු දෙනාට සුවිශේෂ වගකීමක් තිබෙනවා. දැන් මම දැක්කා විවිධ අපේ මහජන නියෝජිතයන් ගැන මතක් කළා. විශේෂයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, මේ කොමිෂන් සභා අපි පිටුවල තිබෙන්නේ රටේ සහ රජයේ කාර්යභාරය අකර්මණ්‍ය කිරීම සඳහා නෙවෙයි. එහෙනම් ඊට වඩා වේගයෙන් සිදු කරන්න. මම හිතන්නේ ඒක වේගයෙන් සිදු කරන්න පුළුවන් කියලා. රාජ්‍ය සේවයේ ලක්ෂ 13ක්, විශ්‍රාමිකයන් ලක්ෂ 7000ක්, මේ දෙපාර්ශවයේ තිබෙන විශ්‍රාමයන් ආසන්න කෙනෙක්ගේ විනය පරීක්ෂණයක් තිබුණොත් ඒ විනය පරීක්ෂණය අවසන් තීරණය දෙන්න තව අවුරුදු 5ක් විතර යනවා. විශ්‍රාමිකයන් මිය ගිහිල්ලා. දැන් මේ තත්ත්වෙන් මුදාගෙන මේ කොමිෂන් සභාවට අපි දන්නවා ප්‍රශ්න තිබෙනවා. කොමිෂන් සභාවට එක පැත්තකින් පාසු ගන්න නැහැ කියයි. පාසු ගන්න නැත්නම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසන් තීරණය සමග ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් කොමිෂන් සභා සියල්ලම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය. එහෙනම් මේ කොමිෂන් සභාවල ඉන්න අය පිළිතුරු දීමට බැදී යුත්තේය. එතකොට මේ කොමිෂන් සභා වෙන විදියකට මේ රටේ ක්‍රියා කරනවා නම් ඒක රාජ්‍යාන්තරයට බරපතල ඛේදවාචකයක්. මම මේ ගැන දරන මතය වෙනස්. මම 2001 ලංකාවේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා. ඒ අවස්ථාවේ සිට මම දරන මතය පුජ්‍යලික මතය වෙනස්, පක්ෂ මතය වෙනස්. ස්වාධීන කියලා ලෝකෙට ස්වාධීන කියලා කියන්නේම ලෝකයේ කොන්ද පණ නැති මිනිසුන්ගේ ව්‍යාපාරයක්. හැබැයි ඒකත් අද ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් හැටියට එකතු කරලා තිබෙනවා. එකක් ආණ්ඩුව, එකක් විරුද්ධ පක්ෂය. විරුද්ධ පක්ෂය නියෝජනය කරන්න බැරි ඊළඟට එළියේ ඉන්න කණ්ඩායම් වලට අවස්ථාව සලසලා තිබෙනවා තම තමන්ගේ අදහස් ඇතුළත් කරන්න.
කර්මන්තෝතා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
රට පාලනය කිරීමේ අවස්ථාවේ එයිට හිමි වෙනවා කියලා. රට පාලනය කිරීම ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් කළ යුතුයි. හැබැයි ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් කරන අතරට අවස්ථාව දීලා තිබෙනවා අර කිසිම නියෝජනයක් ලබාගත නොහැකි ස්වාධීනයයි හිතන කණ්ඩායම් වල මතය ආරක්ෂා කිරීම සඳහා. හැබැයි ආරක්ෂා කිරීමේ මතය කවුරු හරි හිතනවා නම් ඒක තමයි සුපිරි බලය කියලා මම හිතන එක පොඩි වැරදිපක්. මේ නිසා සියලු රජයන්ට බරපතල ප්‍රශ්න මතුවෙලා තිබුණා. කවුරු පාලනය කළත් පාලනය කරන ආණ්ඩුවට මේක බරපතල ඛේදවාචකයක් බරපතල ප්‍රශ්නයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අපි 377ක් කළා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ උසස් වීම මාරු කිරීම සියල්ලම තියෙන්නේ මේ ආයතනයේද? එතකොට මේ ආයතනය නම් ඒ සියල්ල අතේ තියාගෙන හසුරවන්න හදන්නේ ඒකින් වෙන හානියට වග කියන්නේ මහජන නියෝජිතයා. මොකද අපේ නඩු අහන විදිය වෙනස්. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හරි විරුද්ධ පක්ෂය හරි අපි 225 දෙනාගේ නඩු අහන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මහජන පරමාධිපත්‍ය අනුව. මහජන පරමාධිපත්‍ය අනුව අවුරුදු 5කට සැරයක් අපේ නඩු අහනවා. මහජනයා අහලා එක්කෝ අපිව සමත් කරනවා එක්කෝ අපිව අසමත් කරනවා. ඒක තමයි අපේ නඩු අහන විදිය. රාජ්‍ය සේවකයන්ගේ නඩු අහන විදිය වෙනස්. ඒගොල්ලන්ගේ තියෙන ආයතන සංග්‍රහය යනෝ නඩු අහනවා, ඉන්ටඩික් වෙනවා, ඩිස්මිස් වෙනවා, සේවය පිහිටුවනවා. ඒක තව ක්‍රියාදාමයක්. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින කවුරු ආණ්ඩු කරත් කවුරු පාලනය කරත් මේ කොමිෂන් සභා හරහා තිබෙන හානිය නිසා ඇතිවන මහජන නියෝජිතයන්ට ඇතිවන හානිය වළක්වන්න ක්‍රියාමාර්ගයක් නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍යයි. එහෙම නැති වුණොත් වෙන්නේ ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට හරි අපි හරි රාජසේවා කොමිසම වග කියන්නේ නැහැ මහජනයට. රාජසේවා කොමිසම නෙවෙයි වග කියන්නේ මහජන නියෝජිතයන්. එතකොට රාජසේවා කොමිසම පමණක් නෙමෙයි අනිත් සෑම කොමිෂන් සභාවක්ම මේ ගැන පැහැදිලි අවබෝධයකින් රටේ ක්‍රියා කළ යුතුයි. එහෙම ක්‍රියා නොකළොත්
කාලය අවසන් වෙන ගමන්
නියෝජ්‍ය කතානායකට මට විනාඩියක් විතරක් දෙන්න. විශේෂයෙන් අපි මතක තබා ගත යුතුයි එසේ ක්‍රියා නොකළොත් රට පාලනය කරන කාට වුණත් ඒ හානිය සිදුවන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට, ආණ්ඩු පක්ෂය හරි විරුද්ධ පක්ෂය හරි. ඒ නිසා මම මේ අවස්ථාවේ විශේෂ අවධානය යොමු කරමින් නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් ජනාධිපති අරමුදල සුවිශේෂ කාර්යභාරයක් මේ අවුරුදු දෙක ඇතුළත 11,000කට ආසන්න ඉල්ලුම් පත්‍ර සියල්ලම අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා විශේෂ අවධානය යොමු කළා. ජනාධිපති ලේකම් සමන්වයක නායක මහත්මයා, ඒ වගේම ඒකේ ලේකම් සරත් මහත්මයා ඇතුළු කණ්ඩායම විශාල සේවයක් අපේ ජනාධිපති අරමුදලේ තිබෙන සෞඛ්‍ය මේ සෞඛ්‍ය හේතුන් මත ඉල්ලුම් පත්‍ර 11,000ක් විතර කොට ගහලා තිබුණා. ඒ සියල්ල අවසන් කරමින් විශේෂ කාර්යභාරයක් මේ ජනාධිපති අරමුදලත් ඒ කාර්යභාරයත් කරගෙන යනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි, ඒකයි මම ජනාධිපතිතුරු සියලු දෙනා ගැන මතක් කරේ. ඒ මතක් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාර අරගෙන තියෙන අභියෝගයට සියලු කොමිෂන් සභා සියලු ආයතන පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. එසේ ක්‍රියා නොකළොත් ඒකට වන්දි ගෙවන්නේ ඒ කණ්ඩායම නෙමෙයි, බොක්ස් එකේ ඉන්න. ඒකට වන්දි ගෙවන්නේ මේ සභාවේ ඉන්න 225 දෙනා. ඒකට ඉඩ තියන්නේ නැතුව ක්‍රියා කිරීම වැදගත් කියලා මතක් කරමින් කාලය ලබා දීම ගැන ස්තුති කරමින් මම නියඬ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ඔබතුමාට මිනිත්තු 10ක කාලය.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම 2023 අයවැය ජනාධිපතිතුමා ප්‍රමුඛානිකුත් ආයතන රාශියක වැසීර්ෂය සම්මත වන වෙලාවේ මම කරුණු කීපයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාලය අනුව පහුගිය මාස කීපයකට පෙර සඳහන් වෙලා තිබුණා මේ රටේ මාධ්‍ය ආයතන කීපයක මම ජනාධිපති ධුරය දරන කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම් විශාල වශයෙන් වැඩි කියලා. මං ඒක පිළිගන්නවා. විශාල වශයෙන් වැඩි මම කාලබීලා නෙවෙයි, ප්‍රධාන වශයෙන්ම කිසියම් ජනාධිපති රුකේ කාල සීමාව තුළ නොතිබූ විශේෂ ව්‍යාපෘති රාශියක් මගේ කාලය තුළ ක්‍රියාත්මක වුණා. ඒ නිසා තමයි ඒ කාර්ය මණ්ඩල වලට ඒ විදිහට වීදම් කරන්නට සිද්ධ වුණේ. අනිකුත් කාර්යයන් සඳහා වකුගඩු අරමුදල මම ආරම්භ කළා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා වකුගඩු අරමුදල අද තියෙන්නේ ජනාධිපති කාර්යාලයේද සෞඛ්‍ය අමාත්‍යාංශයේද කොහෙද කියලා දන්නේ නැහැ. මේ වකුඩු අරමුදල යටතේ තමයි ප්‍රධාන වශයෙන්ම නාවික හමුදාවට උපදෙස් දීලා නාවික හමුදාවෙන් තමයි ජල පෙරණ යන්ත්‍ර හැදුවේ හදලා ලංකාවේ වකුඩු රෝගීන් වැඩි ප්‍රදේශවල මේ ජල පෙරණ යන්ත්‍ර හදලා අපි සවු කෙරුවා ඒකෙන් විශාල වශයෙන්ම වකුඩු රෝගීන් අඩු වුණා නමුත් දැන් ඒ සියලෝ මැෂින් අක්‍රිය වෙලා ඒවා නඩත්තු කරන්න කෙනෙක් නැහැ නාවික හමුදාවට උපදෙස් දීලත් නැහැ ඒක නිසා ඒ කටයුතු සම්පූර්ණයෙන් නැවතිලා තියෙනවා ඒක නැවත වකුඩු රෝගීන් වැඩිවීමට හේතුවක් වෙන බව කියන්නට ඕනේ ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රධාන වශයෙන්ම නාවික හමුදාවෙන් තමයි මේ මැෂින් ඔක්කොම ඇදුවේ ඒ යටතේ කරුණා කරලා ඒ මැෂින් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා නඩත්තු කිරීම සඳහා රට වශයෙන් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා රටේ සෑම දිස්ත්‍රික්කයකම මේ මැෂින් යන්ත්‍ර තිබෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම මේ විශාල වියදම් ගිය තවත් කාරණයක් තමයි පරිසර සංරක්ෂණය සඳහා කරපු ජාතික පුළුල් වැඩපිළිවෙළ තුළ තමයි සිංහරාජයට විශාල ප්‍රමාණයක් අලුතෙන් වන් එකතු කෙරුවේ ගැසට් 165ක් අස්සම් කෙරුවේ එක දවසේ 65ක් අස්සම් කෙරුවා ඊට කලින් 100ක් විතර අස්සම් කළා ප්‍රධාන වශයෙන්ම මේ රටේ වන සංරක්ෂණය වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සමුළුවල වාර්තා වෙලා තිබුණා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ 2015 2019 කාලය තුළ වන ඝනත්වය වැඩි විලයි කියන එක 100%කින් මේ සිංහරාජ වනාන්තරය තමයි මේ රටේ ජනතාවගේ හුස්ම ගන්න තියෙන්නේ නමුත් සිංහරාජ වනාන්තරේ 2019න් පස්සේ සිංහරාජ වනාන්තරයේ මැද්දේ මහා පාරක් කපලා කඳු කපලා ගස් කපලා කාපට් දාලා පාරක් හැදුවා මාස කීපයක් ගිහිල්ලා විශාල වර්ෂාවක් ඇවිල්ලා ඔක්කොම හෝදගෙන ගියා අන්තිමට පාරක් නැහැ සිංහරාජෙත් නැහැ තිබුණු ගසුත් නැහැ කඳුත් නැහැ ඔක්කොම විනාශ වුණා ඒ ආකාරයට තමයි 2019න් පස්සේ 2021 කාලය තුල මූලික වශයෙන්ම මේ වන සංරක්ෂණය සහ පරිසර සංරක්ෂණය සිද්ධ වුණේ අනිත් පැත්තෙන් ගත්තාම අද ගංගා ඇල දොළවල් වල ප්‍රධාන වශයෙන්ම මැණික් තිබෙන ප්‍රදේශවල අද කිසිදු නීතියක් නැතුව යන්ත්‍ර මැෂින් ගංගා වලට බස්සලා මැණික් කැරීමේ ව්‍යාපාරය කරනවා ඒක පැත්තෙන් රත්නපුර පැත්ත අනිත් පැත්තෙන් ලග්ගල පල්ලේක මොර්ගහ කන්ද ව්‍යාපාරයේ තවත් මැණික් තියෙන ප්‍රදේශ ඇලහැර ඒ වගේ ප්‍රදේශවල එතකොට මේකෙන් විශාල විනාශයක් සිද්ධ වෙන්නේ පරිසර විනාශයක් සිද්ධ වෙන්නේ ඒ නිසා මේ යන්ත්‍ර සූත්‍රය දීම වහාම නවත්තන්නේ නැහැ කියලා මම ඉතාම කාරුණිකව රජයෙන් ඉල්ලීමක් කරනවා අනිත් පැත්තෙන් ගත්තාම මද්ද්‍රව්‍ය මර්ධනය සඳහා ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළට විශාල වශයෙන් අපිට වියදම් වුණා අපි රටේ සෑම දිස්ත්‍රික්කයකම ගිහිල්ලා පාසල් දරුවෝ හදලා හැම පාසලකම මද්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හදලා ඒ අනුව තමයි කටයුතු කළේ ඒ අනුව මද්ද්‍රව්‍ය විශාල පාලනයක් ඇති වුණා එයින් අපිට හොඳ මතයක් ජනතාව තුළ ඇති වුණා අපි අල්ලන මද්ද්‍රව්‍ය ඔක්කොම අපි පුත්තලා දැම්මා තවත් පැත්තකින් ගත්තාම මම සඳහන් කරන්නට ඕන ධර්මන් රකිමු ළමා අපචාර සම්බන්ධයෙන් තිබිච්ච විශේෂ ව්‍යාපෘතිය ජාතික වශයෙන් අපිට ඒ සඳහාත් විශාල මුදල් වියදම් වුණා ඒ පිළිබඳවත් මම කතා කරන්නේ කාන්තා හිංසනයේ වෙනි කරුණු සඳහා විශේෂඥයින් අවශ්‍ය නිලධාරීන් අරගෙන වාහන යොදවලා ඒ කරුණු රාශියක් කරනු ලැබී තවත් පැත්තකින් ගත්තාම ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන මේ රටේ රැකී රක්ෂා නැති තරුණ තරුණියන් සඳහා අපි ලැප්ටොප් 1000ක් එකසරේ ගත්තා අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ ස්මාර්ට් ශ්‍රී ලංකා ශාඛා හදලා යාපනයේ පවා උතුරු නැගෙනහිර රටේ අනික් ප්‍රදේශවලත් මේ බස්නාහිරත් රැකියා නැති තරුණයින් සඳහා විශේෂ වැඩපිළිවෙළ ඉතාමත්ම ජනප්‍රිය වුණා 2019 ආණ්ඩුව ආපු ගමන් ඒ සියල්ලම නැවතුණා ඒ ලැප්ටොප් වලට වුණේ මොනවද දන්නෙත් නැහැ ස්මාර්ට් ශ්‍රී ලංකා වලට මොකද්ද වුණේ දන්නෙත් නැහැ ඉතාමත් හොඳ වැඩසටහන් මේ රටේ තිබෙන ප්‍රශ්නේ තමයි යම් ආණ්ඩුවක් විසින් මාරු වුණාම කලින් තිබුණු ආණ්ඩුව කරපු හොඳ වැඩක් නවත්තනවා නරක වැඩක් නවත්තනවා. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයෙන් තමයි මේ රට මේ තරම් විනාශ වෙලා තියෙන්නේ පොරමරකම් වංචා දූෂණ වගේම අනිත් පැත්තෙන් කියන්නට ඕනේ මේ පාර්ලිමේන්තුව තුල පිළිබඳ උංග දෙනෙක් කතා කළා මමත් වචනයක් කියන්නට ඕනේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ ඉතාමත්ම පැහැදිලිව තිබෙනවා අග්‍ර විනිශ්චයකාරතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලා සහ අභියාචනාධිකරණයේ සභාපතිතුමා සම්බන්ධයෙන් කිසියම් විවේචනයක් හෝ ඔවුන් අසන නඩු පිළිබඳව හෝ ඔවුන්ගේ නම් ප්‍රකාශ කරලා
විවේචනය කිරීම සම්පූර්ණ වැරදියි කියන එක. ඒ නිසා දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් වෙලත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෑහෙන පිරිසක් තමත් ස්ථාවර නියෝග නොදැනීම තුළ විශේෂයෙන්ම අධිකරණයේ තමන්ගේ සාක්කුවට දාගන්න ගන්නා ඒ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ මම සඳහන් කරන්නට ඕන මත්ද්‍රව්‍ය දූෂණ වංචා පිළිබඳව කතා කරන විට මේ රටේ තවමත් ඒ පිළිබඳව තිබෙන තත්ත්වය වෙනස් වෙලා නැහැ. අපිට මාධ්‍ය දිහා බලපුවාම පත්තර බැලුවත් අනික් රූප වාහිනිය බැලුවත් ගුවන් විදුලි ඇහුවත් සෑම පැත්තින්ම එන්නේ හොරකම් වංචා දූෂණ පිළිබඳව තමයි. දැන් පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊපෙරේද අත්අඩංගුවට අරන් තිබෙනවා සැකකරුවන් විදිහට. නමුත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මම සෞඛ්‍ය ඇමති විදිහට හිටපු නිසාම කියන්නට ඕනේ නිලධාරි විතරක් නෙවෙයි ඒ නිලධාරීන්ට බාල ඖෂධ වර්ග සපයපු සමාගම් ඒ සමාගම් වල අයිතිකාරෝ ඇයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ? ඒ මිනිසුන්ට ඇයි දඬුවම් කරන්නේ නැත්තේ? ඒ මිනිසු පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ කියන එක අපිට පැහැදිලිව පේන කාරණයක්. ඊළඟට මේ රටේ අපරාධ වංචා හොරගම් දූෂණය වැඩිවීමට හේතුවක් තමයි මූලික වශයෙන්ම මේ රටේ දැන් උසාවි වල 113කට වැඩිය නඩු තිබෙනවා. නඩු ප්‍රමාද වෙන්න මේ රටේ අපරාධකාරයෝ වැඩි වෙනවා. හිරගෙවල් පිරිලයි කියලා කුඩුකාරයින්ට නිදහස දුන්නා. අපදෙනවා. ඒ අනුව මේ සුළු වශයෙන් මේ කුඩු තියන අයල්ලපුවාම බුණා අයල්ලපුවාම සුළු වශයෙන් ළඟ තියන අයල්ලපුවාම තියෙන්නේ විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ ඒ සඳහා විශාල මේ රටේ කොහේ හරි යම් කිසි ප්‍රදේශයක යම් ශාලාවල් හදලා ඒගොල්ලෝ ඇරලා ඒගොල්ලෝ පුනරුත්ථාපනය කිරීම මිසක් මේ හිරගෙවල් ඉඩ නැහැ කියලා ඒගොල්ලෝ එළියට දැමීම නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අනිත් පැත්තෙන් ගත්තාම මේ අපේ රටේ තිබෙන ටෙන්ඩර් ක්‍රමය පිළිබඳව දැන් වංචා දූෂණ ගැන අපි කවුරුත් කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම මේ රටේ ටෙන්ඩර් ක්‍රමය ඉතාමත්ම දූෂිතයි. ටෙන්ඩර් වල වාඩි වෙන්නේ කවුද? ඒ වාඩි වෙන කෙනා කවුද? සමහර මම දන්නවා සමහර ආණ්ඩුවල සමහර වෙලාවට ඇමතිතුරු ටෙන්ඩර් මණ්ඩලයට ගෙනල්ලා මෙන්න මේ සමාගමට මේක දෙන්නයි කියලා කියන අවස්ථාවල් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර නිලධාරීන් යම් යම් බඩු වාන්න ගන්නකොට ඖෂධ ගන්නකොට නොඑක් වෙලාවට ටෙන්ඩර් මණ්ඩලයේ තිබුණාට ටෙන්ඩර් මණ්ඩලයට අවසානයේ ඇවිල්ලා කවුරු හරි කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් සමහරලාවට ලයිස්තුව ගන්නවා අරගෙන මේ කෝ බලන්න ලයිස්තුව මෙන්න මේ ආයතනයට තමයි මේක දෙන්න ඕනේ කියලා එතනින් එහෙම දෙනවා. එතකොට මේවැ විනිවිදභාවයක් නැහැ සම්පූර්ණ අන්ත දූෂිතයි. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ රටේ වංචාව දූෂණය තුරන් කිරීම සඳහා අවශ්‍ය ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් අවශ්‍යයි. ජනාධිපති ලේකම් කාර්යාලය සහ මේ යටතේ තිබෙන ආයතනවලට මේ මම කියපු කරුණු සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් තිබෙන බව ප්‍රකාශ කරමින් ප්‍රධාන වශයෙන්ම මේ රට වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් ඉදිරි රටක් බවට පත් කිරීමත් පාර්ලිමේන්තුව මේ රටේ පාසල් දරුවන්ගේ සිට මේ රටේ ජනතාවට ප්‍රසාදජනක ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීමත් අපි ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත යුතු කාරණයක්. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව විසින් ගිනි තියෙන දවසක් එන්න බැරි නැහැ. මේ බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.